අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අර විස්තර කරගමු. නේ අටවැදෑරුම් ලෝභ සහගත හිත පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත් කියන මේ තුන අභිධර්මයේ හිත් 12කින් පෙන්නනවා. ලෝභ හිත් 8ක්, ද්වේෂ හිත් 2ක්, මෝහ හිත් 2ක් කියලා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 12කට විතර වෙන් වෙනවා. ඉතින් මේකදී අපි දකින්නවා මෙහෙමයි තමයි අභිධර්මයේ මුලදී අහලා නෙවෙයි ආර්ය මාර්ගයේ පුරුණිය කරගත්තේ. ඉතින් වහර කරන්න ගියාට පස්සේ තමයි අභිධර්මයේ පිළිවද විග්‍රහයක් ආවේ. ඒ පිළිබඳ අපි විග්‍රහයක් පහු කාලයක තමයි ත්‍රිපිටකයේදී කැටි කරලා ඔයකින් එකට සම්පූර්ණ කරලා දුන්නේ. එතකොට ලෝභයට අපිට තියෙන දීචිම ප්‍රමේය තමයි ලෝභය කියන්නේ මොකද්ද කියලා අපි කවුරුත් දන්නවා, තේරෙන එක. ඒක ලෞකික මනසලා තේරෙනවා. ද්වේෂය කියන එකත් තේරෙනවා. මෝහය කියන එක එකපාර තෝරා ගන්න බෑ. ලෝභ දේශ දෙක අයින් වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඒ දෙකට බඳන ලෝභ මෝහ දේශ මෝහ කියන මේ දෙක තනියෙන් හටගන්නේ නෑ. මෝහයත් සමගයි හටගන්නේ. ලෝභ දේශ දෙකේ ආදීනව දැකලා ඒක ක්‍රමක්‍රමයෙන් අනු වෙනකොට ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් වැඩිලා ඉදිරියට අපිට හිලුම් මෝහේ තේරෙන්න පටන් ගන්නවා. නිවන වැඩිලා තියෙන මෝහේ ඒක තේරෙනවා. ඒ ප්‍රමේයට කරගන්න පුළුවන් ඒතිම ක්‍රමයක්. මේ අභිධර්මයේ විග්‍රහ කරන්නේ මොකද? මෙයා වැඩිපුර ඒ කාලේ සිටියා මේ හිත පිළිබඳ ලොකු ලොකු විශේෂඥය වෙලා ඔළුව උතුම්මගත අය. ප්‍රභාමල් ගෝඨ පිටේ හිටියා. අන්න ඒ බඳු අයගේ තිබෙන්නා වූ අදහස් අපි මොනවද දන්නේ හිත ගැන කියලා ඒ තිබෙන මාන්නේ විදිරයන් තමයි අභිධර්මයේ තුල හිත පිළිබඳ විශේෂ විග්‍රහයක් තියෙන්නේ. ඒකෝ දකිනවා අපි මේ හිත ගැන මොනවද දන්නේ දැනගෙන හිටියේ. පඬිත වෙලා හිටියේ කියලා හිතලා. ඒ මාන්නේ විදිරයන් තම අවශ්‍ය කරන ධම්ම මාර්ගයේ වහින්න අල්තලේ හවස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සිත් පිළිබඳ විශේෂ විග්‍රහය. ඉතින් ඒවා දැනගත්තත් නැතත් අපි ලෝභය කියන්නේ මොකද්ද කියලා දකිනවා. ඇහැට මනවරණ රූපයක් පේනකොට ඒ පිළිබඳ ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව මුගුරා ගිහිල්ලා ඒක මාසත කරගන්න ඕන කියලා හැඟීමක් ඇවිදින්නවා. මේක නම් අන්ත ලැබෙන්න එපා, මටම ලැබෙන්න ඕන කියන අදහස කරන කවක වැදෙන. මේ වර්ණ නැ මේ හැඩ වැඩ මෙහෙම දේවල් අනුන්ට නොවි මටම වේවා කියන දෙන කව වෙනාම ලෝභයේ බලවත්ම තැනට වැදෙනවා. ඔකට කියන අවිජ්ජා කිය, දැඩි ලෝභය කිය. ඒවට ආශා කරලා බැඳිලා ඒවා පිළිබඳ චන්ද්‍රාගය මතු කරගත්තාම ඒවා අත්හරින්න මිදෙන්න බැරි විදිහට ඒවා බෙදලා හිටිනවා. නිවන් දකින්නේ කොහොමද? මේ ආස්වාද අත්හැරලා මෙයා කොච්චර මනවරණ රූප කොච්චර ලස්සනද, මේරි හඬ කොච්චර මිහිරිද, ඒවාගේ මේ ගන්ධය කොච්චර සුවද, මේ රසය කොච්චර ආස්වාදද, මේ ස්පර්ශය කොයිතරම් ආස්වාදයක් දෙනවද, ඉතින් මේවා අත්හැරලා කොහොමද? මේවා පස්සේ ගිහලා යලි යලි හිතන්න පටන් ගත්තාම ආස්වාද වශයෙන් ඔන්න ඔය ආකාර අදහස් ඇති වෙනවා. දහසක් ආදීනවයන්ගේ පින්න ඒ අතර තිබෙන ගෑවිල යන මාත්‍රයක් වන ඒවැ ස්වභාවයේ ආදීනව වශයෙන් මෙනෙහි කිරීමේ ශක්තියක් නැත්නම් ධර්මානුකූලව දැකලා ආස්වාද වශයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තාම ඉච්ඡාව නැගෙනවා, නැත්නම් චන්ද්‍රාගය නැගෙනවා, නැත්නම් ආශාව නැගෙන එකම ඒවා කියන අධිවචන, නැත්නම් ඒවට කියන තව වචන තෘෂ්ණාව නැගෙනවා. ඔය කොයි වචනේ කියන්නේ ඔය ටික තමයි. ඒ නැගුණාට පස්සේ මේ පුද්ගලයාට පිළිදෙන්නේ අවිද්‍යාවේ වැහිර ඇත්ත හොයාගන්න බැරුව ඒවා හොඳයි කියලා නිගමනය කිරීම අවිද්‍යාව වෙනවා. ඇත්තයක් නම් දහසක් ආදීනව පේන්න ඕනේ. ඒ පැත්තේ තියෙන මාත්‍රයක් ගෑවිලා යන මේ ආස්වාදයේ මායා ස්වභාවය දකින්න ඕනේ. ඒ දකින්න ධර්මයේ තේ කරනකොට මේකයි අපි මෙච්චර කල් හිතා හිටියේ හරි වටිනා දෙයක් කියලා. ඕක මේකේ මොන වටිනාකමක්ද දුකට ඇදලා දමන මරවගුලක් නේද කියලා. මෙහෙම දකින්න දවසක් එනවා. සමත් වෙමින් යදහට වැඩෙනකොට අර හිරිවිච්ච ඉච්ඡාව දුරු වෙලා යනවා. ඔය නාම රූප ධර්ම තුළ තමයි ඔය කියන ආස්වාද ඔක්කොම වැඩෙන්නේ. යම් තැනක නාම රූප ධර්ම නැත්නම් ඒ ආස්වාදය වැඩෙන්න හේතුත් නැහැ. ඒ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය හරියට වල ආදීන වශයෙන් දැක්කට පස්සේ ඒ චන්දරාගයේ මිදිලා ගියාම ලෝකයේ මිදීමේවත් ලෝකෝත්තර භාවයට පත් වෙනවා. නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහානි ඉච්ඡාන සන්තයාන මමත්ත මත්ති රූපේ විභූතේ න පුසාන්ති පස්සෝ. මේ බුද්ධ දේශනාව. නාමන්ත රූපංච පරිච්ඡ පස්සෝ. මේ නාම රූප කියන ඒවා තමයි අපි ඔක්කොම මනවදන රූපයි කියන දැරගත්තේ. ඒ රූපය දැකලා ඊට අනුකූලව ගොඩනගාගත්ත නාමයකි. එන වේදනා සංඥා සංඛාර විඥාන පොඩියක් හදාගත්තා. ඒ රූපය අතුරු කරලා. ඒක පංචස්කන්ධය අතුරු කරලා. මනවලේ ශබ්දයක් කරලා ශබ්ද රූපය දුල් කරන්නේ ශබ්දයේ දුන්න යම් වස්තුවක් ඇතනම් ඒවත් ප්‍රිය කරලා ඒ රූපයේ කිජු වෙලා අනුන් කරලා ඉච්ඡාව ගොඩනගාගෙන ඊට අනුකූල වන්නාව වේදනා සංඥා සංඛාර විඥාන පොඩියක් හදාගෙන ඒකේ වැඩිලා හැදිලා ඉන්නකොට ඡන්ද රාගයේ ඉච්ඡාව ඇති වෙලා අවිද්‍යාවේ මෙහිලා සතර ගාමිට හේතුට ඇති වෙලා කියදේ මනවලන ගන්ධයට ගන්න ගන්ධ රූපය අතුරු කරලා ඒ මුල් කරගෙන හටගන්නේ ස්පර්ශයෙන් හටගන්න ඒ නාම රූපයන්ට ඇදෙන හැටි ඒ රූපය අතුරු කරලා නාමයන් ගොඩනගා ගන්න මනවලන මෙහෙදි ගන්ධේ කොච්චර හොඳද හරි ප්‍රියයිනේ හිතක් හදා ගන්නවා ඒ තරකුට ගන්ධේ ආග්‍රහණය කිරීමේ වටිනවා කියන නාව දෘෂ්ටියක් ඇති හිතක් හදා ගන්න ඔන්නේ නාම රූප පද්ධතිය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නතුරු කරන්න කියනවා ඒක තමයි අවිද්‍යාවේ නිගමනය කරන අතුරු. ඒ විදිහට කරන්න ගියාම සිද්ධ වෙන්නේ මොකද්ද? අර කියන විදිහටම නාමන්ත රූපංච පරිච්ඡ පස්සෝ කියන එක සිද්ධ වෙයි. ඕකෙන් නිදානී ඉච්ඡාව. ඉච්ඡා නිදානානි පරිග්‍රහ. ඔය පරිග්‍රහය නැත්නම් ඔය එකතුව සිද්ධ වෙන්නේ, සකස් වීම සිද්ධ වෙන්නේ ඔන්නේ ඉච්ඡා නිදාන කරේ. ඉච්ඡාව කියන එක තමයි අවිද්‍යාවේ හරගන්නේ. ඒ ඉච්ඡා කියන වචනේ තමයි තෘෂ්ණා කියන්නේ, ආසාව කියන්නේ. මේ කාකාරයෙන් කියන්නේ ඒක. ඉච්ඡා කියන්නේ ඒක. ඔය ඉච්ඡාව නැති වුණා නම් නැති වෙන්න නම් නිකම් බෑ ආදීනෝ දකින්න ඕනේ. මේ මායා දර්ශනයක් ඒ වගේ මේ මහා දහසක් මැද්දේ ගොඩ නැගෙන ගෑවිලි යන ආස්වාදය අල්ලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අතුරු කරලා ඉඳන් ගන්න හරයක් දැනතිල්ලක් නැහැ. හැවටෙනවා මිසක් මුලාවටපත් වෙලා දුක් විඳින පැත්තට ගොඩ නැගෙනවා මිසක් කියලා ධර්මාන්තුරුව දකින්න ඕනේ. ඉච්ඡාන සම්පතිය. හිත තුළ ඒ ඉච්ඡාව නැති වෙනවා. න මමත්ත මාත්‍ති. මමය මගේ කියලා නාව අල්ලා ගැනීමේ අදහස නැති වෙලා යනවා ඒක පොඩ්ඩක්. ඒ රූප සමග සම්භූත වෙන්නේ නැහැ. සම්භූත වෙනවා කියන්නේ රූපේ සමග ඉච්ඡාවෙන් බැඳනාම සම්භූතයි. ඉච්ඡාව නැතුනාම රූපේ විභූති. ඒකේ වෙනුන. රූපේ තියෙනවා ඉච්ඡාව නැහැ. එතකොට රූපේ විභූතේ න පුසාන්ති පස්සෝ. එතකොට ස්පර්ශය කියන එක දැකෙන්නේ නැහැ. ඇහැට රූප ස්පර්ශ වෙන එක නෙමෙයි ඔය කියන්නේ. අවිද්‍යාව නිසා ගොන්න චන්දරාග නැමැති ස්පර්ශය. අන්න ඒක නැති වෙලා ගියට පස්සේ පස්ස නිරෝධයි. යථාර්ථයේ දැකලා ස්පර්ශයේ නිරෝධ නම් චන්දරාගයේ ඇති වුණා. චන්දරාග සහගත ස්පර්ශයේ නිරෝධ වුණා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා පන්නා නිරෝධෝ, පන්නා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ භෝග පරිණිරෝධ දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධාති කියන මේ චක්‍රයේ වැඩෙනවා. ඒක දැනගෙන හිටියත් නැත්නම් සිද්ධ වෙන්නේ ඒකමයි. ඒක මේ පරිච්ඡමපා චක්‍රයේ දැනගෙන හිටියේ නැත්නම් සිද්ධ වෙන්නේ ඔය සතාව. වෙන සතාව තමයි ධර්ම නියම. අන්න නිරෝධයට වත් උනා නම් දුකෙන් නිදහස්. ඕකයි මෙතන බලන්න කියන්නේ. මේ මෙබඳු වන්නා මේ ලෝභය හට ගන්නකොට. ඒ හට ගන්න ආකාරයත් ඒ හිතේ තියෙන ස්වභාවය චිත්ත විග්‍රහයක් විග්‍රහ කරනකොට අතකට විග්‍රහ කරලා පෙන්වන මූලික වශයෙන් මේ අත තව තවත් විඩාකාරී සකස් වෙලා එක එක දේ සමග සංයෝග වෙලා නැන්න සම්බන්ධ වෙලා විඩාකාරී කෝටි ප්‍රකෝටි ගණන් හිත හට ගන්න එක සීමාව කරන්න බැහැ. අප්‍රමාණ හිත හට ගන්නවා ලෝභයේ මුල් කරගෙන. ඒ හට ගන්න හිතවල මූලික වන්නා කොටස් අතර තමයි සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිත. ඥාන සම්ප්‍රයුක්ත සෝමනස සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත හිත. දිට්ඨි සම්ප්‍රයුක්ත සසංකාරික හිත. සෝමනස සහගත දිට්ඨි විප්‍රයුක්ත හිත, දිට්ඨි විප්‍රයුක්ත සසංකාරික හිත. උපේක්ෂා සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත හිත, සසංකාරික හිත. උපේක්ෂා සහගත දිට්ඨි විප්‍රයුක්ත හිත, දිට්ඨි විප්‍රයුක්ත සසංකාරික හිත කියලා. කොටස් අතකට බෙදෙනවා. ඉතින් මේකෙදි අටුවා කියනකොට පහු කාලෙදී එකක් සසංකාරික නම් අනික අසංකාරික වෙන්න ඕනේ කියලා තර්කයක් ගොඩනගනවා. අර මූලික පොත්වල තිබිච්ච ක්‍රමය වෙනස් කරලා සෝමනස්ස සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත අසංකාරික හිත කියලා එකක් දැම්මා. අසංකාරික කියන වචනයක් වැඩිපුර ඉදිරිපත් කළා. සසංකාරික හිත කියන එකක් දැම්මා. එකක් සසංකාරික වෙන අනික අසංකාරික වීදු කියන යම් කිසි තර්කයක් මත ගොඩනගලා අසංකාරික හිත කියලා දැම්මා. ඒක අසංකාරික කියන කාරණේ පස්සේ දාගත් එකක් නෙවෙයි. සිත් ප්‍රවේදවල වෙනසක් හටගත්ත කී විග්‍රහ කරනවා. එදා රෝමනාත දාගත්ත ලිත්‍ය සම්ප්‍රිත අසංකාරික හිත කියලා පළවෙනි හිත කියලා අසංකාරික හිතක් දාගෙන පස්සේ හදාගන්න. මූලික දේශනා බුද්ධ දේශනාව ගැන විග්‍රහය ත්‍රිපිටකයේ තියෙන්නේ රෝමනාත දාගත්ත ලිත්‍ය සම්ප්‍රිත හිත අසංකාරික කතාවක් එන්නේ නැහැ. ලිත්‍ය සම්ප්‍රිත සසංකාරික හිත මේ තව එකක්. මේ විදිහට මේ සිත්වල වෙනසක් විග්‍රහ වෙනවා. ඉතින් යම් කිසි විදියක මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංච කාම වස්තු පංච කාමයේ හේතු වෙන වස්තු ඒවා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් අතුරු කරන්නේ ගියාම ඒවත් කියන්නේ ඒ ඇදින්න ආවතුර. මේ රූප අතුරු කරලා ඒ තනිකරව ගුණගෙනා වූ යම් නාමයක් ඒවත් වේදනා සංඥා සංකාර විඥාන ඒ ගුණගෙනවට නාම රූප පොදියක් හටගන්නවා. ඔන්නේ නාම රූප පොදියට ප්‍රිය කරනවා. ඒ ස්වභාවය ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසාම ලෝක සත්‍යෝ ඒ චන්දරාගයෙන් ඇලෙනවා. ඒ ආස්වාදයේ ඇලෙනවා. ලෝභයේ මතුවලා එනවා එතකොට. ඒ ඇහිලා තමයි ලෝකේ එල්බ ගන්න. ලෝභ වෙනවා. ලෝකේට එල්බ ගන්නවා කියන එක. ලෝකේට බැඳෙනවා බොහොම බලවත් විදිහට. ඒ බලවත්කම වැඩි වෙනකොට අවිද්‍යාව බලවත් වෙනවා. අවිද්‍යාව නිසා ඇත්ත වැහෙනවා. ඒක යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් නෝර ගෝචර කරන්න බැරි වෙලා ඒකෙම ඇලිලා ගැලිලා බැඳලා හිටිනවා වෙන බස් වෙන. අනේ බස් නාද පස්සේ සිද්ධ වෙන දෙයක් තමයි ඔය සම්පත්තිය අනිකෙකුට නොවි මට උරහන් කොච්චර දුන්නු. ඔය අදහස රතු වෙලා මහා තරයකට බහිද. ලස්සන දෙයක් තියෙනවා මේක පිට දෙන්න බෑ. කාටවත් දීලා බෑ මා හසු කරගතේ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ඔක්කොම මේක පළවෙනි තැනම ඉත්‍රිණයට පුරුෂය පුරුෂයට ඉත්‍රි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තරම් බැඳෙන මේ තරම් මායාවේ තොල්ලුවක් වෙන තව දෙයක් නැහැ කියේ. ඒක මුල් කරගෙන තමයි අනික්ව ඔක්කොම දෙවියන් තමයි අනික්ව හටගන්නේ. පළවෙනි එක තමයි ඉත්‍රිණයට පුරුෂයෙන් කරෙහි පුරුෂයට ඉත්‍රිණයෙන් කරෙහි බැඳෙන හිත. ඉත්‍රි රූපේ ඉත්‍රි ශබ්දේ ඉත්‍රි ගන්ධේ ඉත්‍රි රසේ ඉත්‍රි ස්පර්ශයේ කියේ. මෙන්න මේ පහ අනිත් සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වල පුරුෂයට බලවත් වෙනවා. පුරුෂ රූපේ පුරුෂ ශබ්දේ පුරුෂ ගන්ධේ පුරුෂ රසේ පුරුෂ ස්පර්ශේ. අපි කියවම් දිවර දැන් රසේ විතරක් නෙමෙයි කාම රසය රසය. ඒලා පුරුෂ රසේ කියන මේ කියන ආව රසයන් තමයි ලෝකයේ තිබෙන වැඩිපුරම චන්දරාගයේ වදන ලෝකයට වදින බලවත් රහය. පංචකාමී දරිගෙන පහ. මෙන්න මේකේ වැදීම නිසා ලෝක සත්‍යයට මේ ලස්සන පුද්ගලයා නැහනා මේ පුද්ගලයා නැහනා මේ පිළිස මටයි යෝනි අනික කෙනෙකුට නම් ලැබෙන්න එපා මටම වේවා ඔය අදහස බලවත් වෙනවා. නව ලෝක ධර්මතාවයේ හිතු සේවෙන එකක් නෙමෙයි කැමැතියේ පවතින එකකුත් නෙමෙයි. මේක හැම ලෝකෙකම ඉන්න ලෝක සත්‍යෙම මේ තරංකාරී தත්වය තුළ මම කියන එකයි මගේ කියන එකයි ගොඩ ගහගන්න හැම සත්‍යයකම බලාපොරොත්තුවක් තියෙනවා. තම තමන් ප්‍රිය කරන ආස්වාදයක් ඇද්ද ඒක මට ඕන විදිහටම තියෙනවා. ඒකට මට නිදහස තියෙනවා. ඒකට මට කාර්යවත්ය හරියන්නේ නැහැ. ඒක මට ඕන හැටි විදිහට තියෙනවා. ඒවා මගේ කරගන්න ඕනේ කාටවත් ඕන හැටි කරලා බැහැ. ඔය මම මගේ කියන දෘෂ්ටියත් එක්ක විශාල වශයෙන් බැඳෙන බලවත් වුණා. කෝටි ප්‍රකෝටි පිරිසක් තරණය කරන මාධ්‍යයක තරණ දෙක තරණකාරී වෙනවා. එතන තරගයක් යම් දෙනක ඇති වෙනකොට කවදාවත් අනිකට නෙවෙයි මටයි ඕනේ කියන දෘෂ්ටියෙන් බලවත් වෙලා ජය මට. අනිකා පරාජය කළා මට ජය ඕනේ. ඊට පස්සේ බලාපොරොත්තු බලවත් වෙලා අනිකට නම් මේ සම්පත්තිය ලැබෙන්න දෙපා එක මටම ඕනේ කියන දැනට ගම බලවත් වෙනවා. මෙන්න මේ එකින් එක බලවත් වෙනකොට මේ ලෝභයේ ක්‍රමක්‍රමී වැඩිලා වැඩිලා මහා බලයක් ඇති කරගත්තට පස්සේ. ඊට පස්සේ එවදු වරණා කෙනකොට එවදු නාමරු පොඩියක් හැදෙනකොට ඊ ආස්වාදයේ හිත බැඳිලා ඒකට බැඳුනහ මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා දැන් මට ලොකු වටිනාදයක් හම්බ වුණා කියන අදහසක් එනවා. මෙන්න මේ අදහස එනකොට හිතට හතුරක් එනවා. මෙන්න මේකට කියනවා සෝමනස සාගත වුණා. මේක සම්මාදිටිය කියන්නේ මේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසාමයි අවිද්‍යාවේ නිගමන ඔකේ. යන්නා නිගමන කරේ. ඒ දෘෂ්ටිය මිත්‍යා. මිත්‍යා දෘෂ්ටියෙන් කරපු නිගමනයක් වෙනවා. මිත්‍යා දෘෂ්ටියට වැටුණාම ඉතල අවිද්‍යාව දෘෂ්ටියෙන් ආරම්භ වෙලා අවිද්‍යාව දෘෂ්ටිගත වෙලා බලවත් වුණාම පාප පැත්තට ගිහිල්ලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට ඇතිවන්නා වූ මිත්‍යා දෘෂ්ටිගත වුණාම කියනවා පාප පැත්ත හිතකට ගන්න. ඒකට ලෝභය ලෝභයේ මුල් කරගත්ත පාප හිතක් වෙනවා. අර අවිද්‍යාව බලවත් වෙලා ඇතිවෙනා වූ දෘෂ්ටිගත වීම නිසා ඒක හරි අනික කවුරු කිව්වත් හරියන්නේ නැහැ. මගේ ඊට පාර වඩින්නේ කියලා එතන හිත වැඳිලා මම කර ගන්න ඕනේ, මගේ කර ගන්න ඕනේ, ඒක ආත්ම කර ගන්න ඕනේ, මට ඕනේ හැටියට පවත් ගන්න ඕනේ කියලා මේ ආදී අදහස් ඇවිදින්නා. වෙයිලා ගියා දිට්ඨි සම්ප්‍රයුක්ත වෙනවා. මෙන්න මේ සිත තමයි පළවෙනි බලවත් සිත. එතකොට ආයිදක් කියලා. රෝමනස් සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත සසංකාරික දේ. අරක බලවත්ම වුණාම ඇති වෙන්නා වූ මානසිකත්වය. නිදාය ආදී නැගිනේම ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒකෙදි කවුරුවත් මෙහෙවන දෙයක් නැහැ. කාගේවත් දුකුල්ලාවක්ද නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙනවා. අනේ ඒක ඒකට හරි බලව. දැන් යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. එහෙම කාමයකට බලාපොරොත්තු නැහැ අනුසය තියෙනවා. කාමයේ හේතු තියෙනවා. අරමුණු වැඩිලා දුකුල් ලැබුණාම බලවත් වෙනවා. අන්නේම රුකුලක් ලැබිලා බලවත් වෙන හිතර කියන සසංකාරික හිත. හිතේ කයෙන් වදරේ ඉරින්නා වූ කටයුතු අනික් අය එක ගෞ වෙන අනුබල ඒව නිසා ගොඩනැගෙන පටන් ගන්නවා. යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු කාමයට පෙළඹෙන්නේ නැතුව ඉන්නකොට තව කෙනෙකුට පුළුවන් වුණා විවිධාකාර උපක්‍රම වලින් පොළඹවන්න. පොළඹවනකම් තිබුණේ නැහැ එහෙම හිතා. ඔලොකෝල ගත්තර පස්සේ අර හිතම අපි වෙනවා. අන්න ඒක වාහිර ආධාරයෙන් සංඛාර ක්‍රියාත්මක වීම නිසා බලවත් කරලා හිත පහල් කරනවා. අන්නේ જાතිය කියනවා සෝමනස්ස සාගත සතුටුත් ඇති උරානා ඒ බලවා ගැනීමෙදී ඒක හොඳයි කියලා නිගමනයකුත් ආවන් දිත්‍ති සම්ප්‍රයුක්ත වෙලා අර මෙහියයි මුල් කරගෙන හටගත්තා වූ දෙන්න සසංකාරික වුණා. අසංකාරික කියන සිත් වර්ගයක් නැහැ. සංඛාර කියන්නේ චේතනාව මුල් කරගත්ත ඒකට අනුකූල වන්නා වූ උපුල් දෙන තවත් චෛතසික හා සම්බන්ධ වුණාම ඇති වෙන්නා වූ හිත. ඒක සංඛාර නැති හිතක් නැහැ. අසංඛාරික නම් හිතක් හැදගන්න විදිහක් නැහැ. සර්වචිත්ත සාධාරණ චෛතසික චේතනා කියලා. සංඛාර වල මුල චේතනා. චේතනා යම් දෙනක නැත්නම් එහෙම මෙතන හිතක් හැදගන්න විදිහක් ඇත්තෙම නැහැ. එනම් ඒ අල්පයෙන් දාපු කැලල නිසා ධර්මයේ අදහස විකෘති වීමක් නා වෙලා තියෙන බව පේනවා. නසෝමනස්ස දාගත්ත ඥාන දිට්ඨි සම්පරිත හිත විදා අසංකාරික හිත කියලා පස්සේ දාගත්තේ කියන වරද පේනවා විදිහට. ඒක දැකල නැතුව කොහොමද දෝරේ සාර්කාණු කුඩෝ ඒ බුද්ධ ප්‍රසාදුරගේ තියෙන කාලේ තමයි අසංකාරික කියන කැලල වල දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හඩ ගන්න හිතක් තියෙනවා. ඒක වැරදි බව ධර්මානුකූලව දැක්කගෙන ඒක හරි කියන නිගමනයක් එන්නේ නැහැ. දඩයක් තියෙනවා. කහනවා. කහනකොට දුවයක් දැනෙනවා. කහන හිතෙනවා. හිත නිසා කහනවා. කහනකොට දුවක් නැදිනවා. හැබැයි මේක හොඳ වනා දුවයක් නේ මේ දඩේ තවකල් කරලා දෙනවා මට මේ දුවේ කහ කහ බින්ද හැකිනේ කියලා නම් කවදාවත් හිතක් එන්නේ නැහැ. මේ දඩේ තිබුණා කොච්චර හොඳ හරි සනීපයි කහනකොට මේක අලුත් මම ඉන්න කාලේ එනකම් මගේ ජීවිත කාලේ මේක වැරදේවා කියලා කවදාවත් හිතක් ඉන්නේ නැහැ. මේක මාසයක් පවතිවා මට කහ කහ ඉන්න කියලා හිතක් ඉන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? සනීපයි. ඊ මොකද තියාගන්න කැමති නැහැ. තියාගන්නේ මේ කොහොමද හොඳ කරගන්නේ කියලා මම බලන්නේ කියන සනීපෙන කහ කහ ඉන්නකෝ. මෙන්න මේ දඩයක් කහනකොට ආස්වාද විඳිනවා නමුත් මේක හොඳ කරගන්නේ කොයි වෙලේද කියලා හිතනවා වගේ තමයි. ධර්මා බෝධීදී මේක දුකට හේතු වෙන දෙයක්. මේකේ මේ සතර ගමන හේතු වෙන වැදෙන දුකේ දුකේ නිදහස් වෙන්න බැරි මහ දුක් වලට වැටෙන්නා වූ දෙයක්. මෙන්න මේ ආකාර නමුත් මට මේ ආස්වාදයෙන් බැහැ මිදෙන්න තව මෙහෙම තේරුම් අරගෙන දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව නමුත් අර ආස්වාදයෙන් දිවෙන්නා වූ ලැබිකම නිසා කහනවා. පංචකාම ආස්වාදී ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් විඳිනවා. හැබැයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් විඳා මේක දුකට හේතු වෙන දුක් මුලක් බව දන්නා මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසා මට මේකෙන් විදෙන්න බැහැ. ඒ පස්සේ යනකොට ගොඩනැගෙන ජාති ජාති ගොඩනැගෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් පාස් වෙනද එකාන්තයෙන් පත් වෙන්න වෙනවා. සැප හොයාගෙන යමක් ගොඩනැගුවා නම් ඒ ගොඩනැගපු දේ නිසා සැප වේදනාව විතරක් නෙමෙයි එන්නේ. සැප වේදනාව බලාපොරොත්තු වී යමක් කයක් ගොඩනගා ගත්තා නම් දුක් වේදනා දහසක් ගොඩනගා ගත්ත කය නිසා විඳින්න වෙනවා. සැප වේදනාව බලාපොරොත්තු වී කය හදාගත්ත නමුත් විඳින්න සුදුනේ දහසක් දුක් වේදනා. මේ දුක් වේදනා තියාගට මුඩුනේ කය හැදිච්ච නිසා. කය හැදෙන්න මුඩුනේ ආස්වාදී ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය පැතිච්ච නිසා. ඒ නිසා මේ කය දුක් දෙන කය ගොඩ නැගුණා. මෙන්න මේකයි ලකින්නේ. මෙන්න මේක හරියට දැකන එයා දිත්‍ති විප්‍රයුක්ත දිත්‍ති සබ සබයුක්ත වෙන්නේ නැහැ. අන්න බුදුදහම තේරුම් ගත්ත කෙනාට ලැබෙන විශේෂයක්. එයා සෝතාපන්න ඵලයට පත් වුණොත් එතන පටන් ඉස්තිරවම දිත්‍ති සම්පවිත වෙන්නේ නැහැ. එක විදක්වත් දිත්‍තියෙන් තොර වෙනවා. හැබැයි ආස්වාද විදිහ. ඉතින් තමයි ධක්කාය දිත්‍ති විදිකිච්ඡා සීලබ්බත පරමාන කියන මේ තුන විතරක් ලෝවාන් ඵලෙදි නැති වෙලා කාමරාග ව්‍යාපාද දෙක තවම තියෙනවා. ඉවරයි. අපාය ගාමී වෙන මට්ටම විතර කී අවස්ථාවක් ඉවර වෙනවා. නමුත් සතරේදී දුක් දෙන ඉතුරු කොට දුක තියෙනම කාම දුක තියෙනම දුක් ඇති කරන කොටසක් ඉතුරු වෙනවා. ඒ ටික විදිහට සිද්ධ වෙනවා. සතර අපායන යන දුකක් හටගන්න හේතුන මානසිකත්වයේ ගෙවිල යනවා සෝවාන් ඵලෙදි. දිට්ඨි සම්පවිත නම් තමයි සතර අපායට හේතු වෙනා වූ දෝෂය හිත හටගන්න. දිට්ඨි විප්‍රයුක්ත දැන් පටන් ආස්වාද වින්දට ඒ ආස්වාදයේ මුල් කරගෙන සතර අපාගත හේතු හේතු වෙන මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැතුව යනවා. මොකද හේතුව දිට්ඨි විප්‍රයුක්ත නිසා. මෙන්න මේක තියෙනවා දිට්ඨි විප්‍රයුක්තයි. ඉතින් මෙන්න මේ தත්ත්වෙල බස් වෙනවා. එහෙම ඉන්නකොට හරි ආස්වාදයෙන් තිබෙන මානසිකත්වයේ නුවර දියුණු වෙන්න ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ආස්වාද විදින මහා වටිනා දියක් හම්බුණා කියන අදහස නැති වෙලා යනවා. හැබැයි ආස්වාද විදිනවා. දැන් අර දඩේ කහනකොට නියපොතෙන් කහගන්න බැරි නම් නියපොතුත් මදිනවා. වඩේට වලවල දී පතුරු කෑල්ලක් හම්බ වෙනවා. දී පතුරු කෑල්ල අරගෙන ඉන්නා දඩේ ඒකෙන් කහන්න පුළුවන්. කහගන්න බැරි තැනක් තියනවා නම් එහෙම කොන්දේ වෙනා තියෙන්නේ දී පතුරු කෑල්ල ගන්න බැරි නම් ලනු කෑල්ල ගන්න. අර වෙනා ලනු කෑල්ල වටේ ඉඳ බලන්න. ඒක කොහොදාහරි දාගෙන අදකින් අරගෙන මේ පැත්තට දැල්ලා කහගන්න. හැබැයි මේ බලු කැලේට හරි අලු කැලේට හරි ආසාවක් නැහැ. කහගන්න අවශ්‍ය කාරණේ නිසා ගත්තා විතරයි. ඒකට වෙන බැඳීමක් නැහැ. ඉන් එහාට හරි වටිනා දෙයක් මට හම්බුණා කියලා එහෙම හේතුත් නැහැ. මෙන්න මේ වගේ පංචකාම වස්තු සම්භව වුණාම මේ දර කෑදී මේ බලු කැලේදී කහගන්න ගත්තා වගේ. ඔන්න ඔය විදිහේ ගති ලක්ෂණයක් ඇතුළු මානසිකත්වයක් ඇති වෙනවා. වටිනාකම බැලලා එක්තරා මට්ටමක. ඒතකොට රෝමාංශ සහගත වෙන්නේ නැතුව උපේක්ෂා සහගත මට්ටමට වැඩේ. අන්න පංචකාම වස්තු උපේක්ෂාවෙන් අරගෙන අර ආස්වාදයේ විඳින්නම ගන්න. ඒ ආස්වාදයේ තියෙන ලෝභ ගතිය දිනනවා. හැබැයි බලවත්කම අර ඉතෙල්ලා වස්තුව කෙනෙහි බැඳලා හිත මහා වටිනා දෙයක් කියන අදහස තියෙන උටිච්ච බලය තරම් බලයක් නැහැ උපේක්ෂා සහගත වෙන්න. ඊට වඩා බල අඩුයි ආපු බලය. අන්නේ කියන උපේක්ෂා සහගත. දිට්ඨි විප්‍රයුක්ත හිත හට ගන්නවා. යම් කෙනෙක් යම් විදියකින් පොළොපොළ හැබත් පංචකාමයන්ට පොළොපොළකුයි තමාගෝ පෙළපෙළකුයි පෙළබීම නිසා ගොඩ නැගුණා නම් යලි දේ හේතුයි දිට්ඨි විප්‍රයුක්ත සහංකාරික හිත කියලා ගොඩ නැගෙන අර උපේක්ෂා සහගත දිට්ඨි විප්‍රයුක්ත සහංකාරික හිත කියලා ගොඩ නැගෙන ඔන්න විදිය සෝමනස්ස සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත හිත සම්ප්‍රයුක්ත සහංකාරික හිත කියලා හින් දෙකයි සෝමනස රාගත දිට්ඨි විප්‍රයුක්ත හිත සහ සසංකාරී හිත කියලා දෙකයි. උපේක්ෂා රාගත දිට්ඨි සම්ප්‍රයුක්ත හිත සහ සසංකාරී හිත කියලා දෙකයි. උපේක්ෂා රාගත දිට්ඨි විප්‍රයුක්ත හිත සහ සසංකාරී හිත කියලා දෙකයි පිට අදක් හදෙනවා. ඔබට මූලික හිත වෙදී. ඉතින් මේ හිතක් හද ගන්නකොට ඔබේ ඉන් අතර අතර බල සෝමනස රාගත වෙන්නේ එක එක මට්ටම. කෙනෙකුට ඇති වෙන සෝමනස මුලින්ම පළවෙනිම පුතඥන ඉඳගෙන සෝමනස සහගත දිට්ඨි සම්ප්‍රවිදිත පුතඥනයට හර ගන්න. ඒ සෝමනස විවිධ ආකාර. ලැබුණ අරමුණ ඊට වඩා මහා එකක් බලාපොරොත්තු වෙනවා. හැබැයි බලාපොරොත්තු පරිදි ලැබෙන සාමාන්‍ය දෙයක් ලැබෙනවා. අවස්ථාවේදී සතුටු වෙනවා සෝමනස සහගත වෙනවා. හැබැයි ඊට වඩා ප්‍රිය දෙයක් තිබුණොත් එහෙම ඒ සෝමනස ඊට වඩා බලව ඊට සලා අපි දෙයක් හමුනොත් ඊට සලා සෝමනස බලවා. සතුට බලවත් වේ. මෙන්න මේ ආකාරයෙන් ගේ වස්තුන් කිරී ඇති වෙනා සතුට විවිධ ආකාරයෙන් අංක මාත්‍රියක ඇති වෙන වෙනස්කම් අනුව බැලුවොත් කෝටි ප්‍රකෝටි ගානින් මේ සෝමනස් සහගතත්වයේ වෙනස් වෙනවා. මේ සමේ පාප හිත්වල විපාක ශක්තියත් ඒ කර්ම ශක්තියට අනුකූල නිසා විවිධාකාර විපාක ශක්තිය නැති වෙන විදිහට කෝටි ප්‍රකෝටි ගානින් වෙනස් වෙලා හැදෙනවා. එතකොට අර දිස්ති සම්පවිත සත්‍යය ඉතලා බණහල සුතමේ ප්‍රඥාවෙන් ප්‍රඥාවක් ආව මාර්ගමල් ලැබුවේ නැහැ තමයි. හැබැයි එයාට එක්තරා මට්ටමකදී දෘෂ්ටි අඩු වෙනවා. දෘෂ්ටියේ බලය අඩු වෙනවා. බල පදයක්වත් අහපු නැති ඒවත් පොඩ්ඩක්වත් තේරුම් ගත්තේ නැති පොඩ්ඩක්වත් නිවිදපු අයට මහා බලවත් විදිය දෘෂ්ටියක් ඉන්නවා. තමයි ඒ ඇති වෙන දෘෂ්ටිය නිසා දරවත්තුක විද්‍යා දෘෂ්ටිය තුලත් මහා උත්තරත්වයේ වර්ධනය වෙන්න පුළුවන්. මරලා හරි කමක් නැහැ. අම්මා තාත්තාගේදී හිංගේ හිසා කරලා හරි කමක් නැහැ. ඒගොල්ලන්ට මොනාලා දෙයක් කළා හරි කවන්නේ මගේ ආස්වාදයෙන් ඉඳ ගන්න වැඩක් මම කර ගන්න ඕනේ. අන බලවත් වුණාම ওই තරම් බලවත් වෙනවා. දෘෂ්ටිය දිනනවා. හොඳයි කියන නිගමනේ දිනනවා. යථාර්ථය දැක ධර්මයක් අවබෝධයක් නැහැ. ඒ වුණාට එක්තරා අවස්ථාවක මෞගුණ බියගුණ හරි පොඩ්ඩක් මේ ලෞකික ගුණ මට්ටම හරි හිතලා තිබුණා. ඒ වුණාට කොච්චර හොඳ වුණත් අම්මගේ තාත්තගේ හිතේ ඉඳලා නම් බැ. ඒකට ගුරුවරයාගේ හිතේ දෝලා නම් බෑ. හොඳ තමයි ඒ වුණාට මට එච්චර නම් කරන්න බෑ. එයාගේ මේ මහා විනාශය මෙච්චර බලවත්. එදා එච්චර විනාශයක් කරලා නම් මගේ මේ ආස්වාදයට නෙමුරු වෙන්න මට බෑ. ආස්වාදය හොඳ ඒ දෘෂ්ටිය තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් වුණාම ඔය ditthi විපරි ditthi සම්පවිත සත්වේ විවිධාකාර වෙනස්කම් හටගන්නවා. සෝමනස්ස භාවයේ වෙනස්කම් වාගේම ditthi සම්පවිත සත්වේ වෙනස්කමක් කොහොමද? ඒ වගේම යම් කිසි හිතක් තුළ ඒ හට ගන්න හිත ඊට අනුකූල වෙලා ඉතින් සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත හිත හට ගන්න. ඒ වගේම දෘෂ්ටි විපරිත කරලා තමයි ඔය ක්‍රමයමයි යන්නේ. එනම එක සිත් එක් සිත් අතේ එක එක හිතක් ගන්න. කෝටි ගානකට විග්‍රහ වෙච්ච සිත් පද්ධති සත්‍යයේ එක එක විදිහට හට ගන්න. එම නිසාම සත්‍යයේ චිත්ත ස්වභාව එක්කෙනෙකුගේ චිත්ත ස්වභාවයට අනුව අනිකෙනාගේ චිත්ත ස්වභාවය වෙනවා. එකෙනෙක් ලෝක පාප කර්මයක් කළොත් අනික් කෙනා කරන ලෝක පාප කර්මී ඊට වඩා වෙනවා. කර්මයේ විවිධත්වයක් ඇති වෙනවා වෙහෙත්. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ නැති නිසා මුළුල්ලෙන් මුළුල්ල සහ මුලින්ම නැත්නම් උගත ජන හිත. ධර්මයේ අහලා ධර්මයේ තේරුම් ගත්තා මාත්‍රයක් තමයි. ඔන සද්ධා මාත්‍රයක්, වීර්ය මාත්‍රයක්, සති මාත්‍රයක්, සමාධි මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් පිළිදෙන. ඒ මාත්‍ය හරි බේදමුතන් කරා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් කියලා. ඒ මාර්ග අනුගාමිකයෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධජන කියන්නේ බෑ කියලා. එයා ආර්යයි. සෝවාන් මාර්ග අනුගාමිකයෙක් ආර්යයි. ආර්ය ඵලයේ ලැබුවේ නෑ, මහා ඵලයේ ලැබුවේ නෑ. ඵලයේ ලැබුවා නම් සෝවාන් ඵලයේ ලැබෙනවා. මාර්ග අනුගාමිකයා පළවෙනි ආර්ය පුද්ගලයා. අත්තාරි පුද්ගලගේ එකනේ. එයා තපාගත වෙන්නේ නෑ. අපාගත වෙන තරම් පාප කර්මයක් ඔහු අතේ සිද්ධ වෙන්නේ නෑ සෝවාන් වුණා. මේක විශේෂයක් කියලා වෙන්නේ. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබුණා නම් අපාගත වෙනවා කියන්නේ සතර අපායට යන්න හේතු නැහැ කියන එක. ඉතින් මේ සද්ධා මාත්‍රයේ, ප්‍රේම මාත්‍රයේ කියන්නේ ඇහැට පෙනෙන රූපේදී හැලකලා කාට හෙට සබ්දේ නිසා මේ ඇතිවෙනා වූ ස්වභාවය ඉක්මවලා ප්‍රඥාවෙන් ධර්ම මාත්‍රය හරි අවබෝධ වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව, ත්‍රිලක්ෂණයේ පිළිබඳව මාත්‍රයේ හෝ ප්‍රඥාව හෝ ඊටරෝ අවබෝධයක් අවශ්‍යයි බලන් තමයි ආවේ කියන්නේ. ඒ වදාහන් නැතුව බාහිර තිබෙනා පසුතල වල අනේ කොච්චර ලස්සනද මේ සාහන්තද මේ බුද්ධ රූපේ මේ බුද්ධ ප්‍රතිමාව එක බලපලියක්වත් දැගෙන බුද්ධ ප්‍රතිමාව දෙකක් සාහන්තියක් කියලා ලැබෙයිද අනේ කොච්චර සාහන්ත පරිසරයක් එහෙමත් නැති වෙන්න පුළුවන් බලහල් ඉච්චලා තෝවගේ දේවල් ඇති අනේ ඒතොර ඇති වෙන චිත්ත ප්‍රසාදයක් තියෙනවා හැබැයි ඒක සුභදීට පස් වෙන මාධ්‍යයක් වෙන ඒක කොහොමද ඉතින් ඉබදුවන්නා වූ ගති ලක්ෂණය කැටිගෙනාටවත් ලෞකික හොඳ වෙයිනවා. අනේ සිංහි සිතා කරන්න හොඳ නෑ, කාටවත් කරදර කරන්න හොඳ නෑ, නියම හොඳ නැති දේවල් නේ කියලා. අබුද්ධෝත්පාද කාලා හිතා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා මිනිස්සේ. ඒක පුතඥාන මට්ටමේ සුගතිගාමි කොටසක් හේතියි. හැබැයි ප්‍රඥාවෙන් දහම් දැකලා දකින මොහොතක් ගානේ අනුසය කියලා කොටසක් විදෙනවා. ඒ කියන්නේ ඉබදු හිත හට ගැනීම දෙන්නේ හේතුව විදෙනවා. ඒ හේතුව පිළිදෙන්නේ නැහැ කවදාවත් ධර්ම ශ්‍රවණය කරලා ප්‍රඥා ගෝචර කරගත්තේ නැති තාක් කල්. හිතගන්න මොකද වෙන්නේ? ඒ හේතුව යටපත් වෙලා ඒ මොහොතේ අනුසය යටපත් වෙලා පීඛිතා පහළ වෙනවා. අර හොඳ දේවල් ගැන දකින පුතල් ජනය. ඒක තමයි පුතල් ජනගෙන අපි මෙහෙක තියෙන වෙන ප්‍රඥාවෙන් ධර්මයේ දැකගෙන නම් අනුසය මාත්‍යාවක් විදෙන්නේ නැහැ. අනුසය කියන්නේ අරමුණක් ආපුහම ඒ මොහොතේදී මතුවලා එන අවස්ථාවේ හැටි. දැන් අනාවෙතිදී මිනිමරුවේ වෙල්ලයි පුද්ගලෙයි යම් කිසි අවස්ථාවක දානයක් දෙන දෙනකට සම්බන්ධ වෙලා ඒ අවස්ථාවේ ඉන්නකොට ඒ මොහොතේ හිත කුංචි හතේකට වා හිංගියක් හිතාවක් කරලා වහී දෙන්නේ නැහැ කියන හැඟීමක් එන්න පුළුවන්. අනේ මං හරි කැමති හත ඉස්සන ඔබර ඉඳලා ඇතන සුපජන හිත ගන්න ඔය ඉඳලා ඉන්න පුළුවන්. හැබැයි අනුසේ විදිහට ධර්ම ආවෝදේ තිබිට නැති නිසා පව කාලෙකදී ඔබට නොවේ කලන්තේ ඉස්සම එනකොට හිංගි හිස කවුරු හරි කරලා පටන් ගත්තා විශාල පාඩුවක් කරන්න පටන් ගත්තා. මේක නම් ඉවසන්න බෑ. මොකද ගන්න తీරනේ. දැන් නම් කරන්න දෙයක් නෑ. උඹට හොඳටම ගහන්න ඕනේ. ගැරුවා. හරියන්නේ නෑ. උඹ තවත් වැඩි වුණා. අර කරදර කෙරී. තවත් ඉවසන්න බෑ. දැන් මරලා දාලා වෙන්නම් කරන්න දෙයක් නෑ. ගත්තා දාන. අර භූමියක මරන්න ඉතර හිතක් තිබිච්ච මනුෂයා පව කාලේ. අර වගේ වාහිර පරණ මුල් කරේ නැති වෙච්ච දැඩි බව නිසා ඔය පීයෙන් ඇලට මංච මරලා දාන්න පුළුවන්. එහෙනම් දැඩි වෙන්න තිබිච්ච මානසිකත්වයේ යටපත් වෙලා තිබුණා. හේතු ආපුහම මතුවේ. මෙන්න මේ හේතු ආපුහම මතුවෙන්න තියෙන මානසිකත්වයක් තියෙනවා ස්වභාවයක් යටපත් වෙන. මෙන්න මේකට කියන අනුසය කියලා. ලෝභ අනුසය, ද්වේෂ අනුසය, මෝහ අනුසය කියන්නේ මොනවා? ඉතින් එහෙම අනුසය ධර්මයක් විදෙන්නේ නැහැ කවදාවත් ධර්මයක් අහලා ධර්මාභෝධය තුළින් ප්‍රඥාව මතුවේ. ප්‍රඥා මාත්‍රයක් හරි මතුවලා නම් ඒ මාත්‍රය තුළින් විදී කියන අනුසය මොකටද කරන්නේ? ඒ මාත්‍රයෙන් විදිච්ච මාත්‍රයේ පාපයක් ඔබ වශයෙන් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නැතෝවාන් මාර්ග අනුගාමිකයා තුළින් ඉතා බලවත් පාප කර්ම සිද්ධ වෙන්න තිබෙන අනුසය කරා මාත්‍රයෙන් තාවකාලික කොටසක් විදේවා. ඒක විදිහ හදාකාර හරියටම ඉතිරි වෙලා පිළිදන්නේ සෝවාන් ඵලෙ. නැතෝවාන් ඵලෙටපත් වෙච්ච කෙනෙක්ගේ කවදාවත් අර විදියේ හිංගියක් ඉන්සාවක් හතරපා ගත යුතු හේතුන මහ බලව පාපයක් සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ නැතිවලා හේතු වෙන්නේ නැහැ. අන්තිමට බැරිනොත් මම මැරෙනවා මට කමක් නැහැ මට බෑ ඔය ඒ ලෝකන් කියලා එහෙම අදහසක් ඉන්න පුළුවන්. මම ඔබ මරනවා කියන අදහසක් ඉන්නේ නැතුව යා. ඔය හිත වැරෙන්න වැරෙන්න. මට වෙන එක පෙට්ටම අනුගේ හිතේ දෙන දායකක් මම නම් කරන්නේ නැහැ කියන අදහසක් වැරෙන්න දායකක් කියලා. මට ඕනේ හිංගියක් කරපුවා. මම නම් මගේ හතුරගේවා හිත විදවන්නේ නැහැ කියන මානසික අත්‍යාව මේ අනුසීව විදිලා හට ගන්න දවසක් කියන ධර්මාභෝධියත් එක්ක. ඒක ධර්මාභෝධියේ ප්‍රඥාවත් එක්ක නිකන්ද කියලා තේරුම් කරලා ඉතින් කිරිබුත එදෙන්න ගන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්මයේ අතුරු කිරීම නිසා ප්‍රඥාව වැඩි වීම නිසා අනුසීව විදිලා ඇවිල්ලා නිදහස් වෙන නිදහස් වීම. මෙන්න මේ தத்துவෙට ගිහිලා අන්තිමට ජීවිත හේතුවකටවත් පාප වාසිය සිද්ධ කරන්න තිබිච්ච හේතුකාරක අංශේ සාහෘලිය බෙදලා කියන දාර කියන අරිහත් වේදපත් වුණා කියන. නෑ අරිහත් වහන්සේගේ ජීවිතේ නැති කරලා උන්වහන්සේ පාප සිත් මාත්‍රයක් ඔහුට වෙන සේවා ඔහුට අවලක් වේවා නැත්නම් කියන හැඟීමක් හෝ නුසීතාවයක් වත්. තමන්ගේ හිත තුළ ඇතිවෙනව කම්පනයක්වත් ඇති වෙන්නේ නෑ. ඒ රහතන් වහන්සේ. ඒක මෙහායට ඇති වෙනවා. එක එක වස්තන. ඒකා රූප සත්‍යයේ ස්වභාවය ආසේ අනුසය ඥානෙ ඉන්ද්‍රිය පරෝපකරියන්ත ඥානෙදී ලෝකලා බුදුරයන් වහන්සේ මේ තීරණය කරනවා මිස. ඒ චර්යාවන් දැකලා කාටවත් එකපාර තීරණය කරන්න බෑ. නමුත් මේ හිතවල ස්වභාවය දැනගෙන මගේ හිත තුළ තව කෙබඳු අවස්ථාවකට අවස්ථාවක් තියෙනවා කියලා තමා තමා පිළිබඳ විමර්ශනයක් කරන්න. හැබැයි මට නම් ඔය කියන මට්ටමේ ඒවා ඉවසන්න බෑ. කවුරුවත් බැන්නොත් එහෙම මට නම් ඔය කියන ඉදිරිය ඉවසගෙන සම්පෝෂයෙන් ඉන්න බෑ. එහෙනම් මගේ අවල අනුපාඩු ඒකගේ තමා තමාගෙන දකින්න. දැකලා මම කොහොම හරි එතෙන්ටපත් වෙන්නද? මේ ධර්මයේ ප්‍රඥාව මතුවේ ධර්මයේ අතුරු කරලා යථාර්ථයේ දකින්න මාර්ගය අනුගමනය කරන්න ඕන කියලා හිත ගන්නවා. අරගෙන අනුගමනය කරනකොට ප්‍රමාණිකවලු ධර්මීයම ධර්මයේ ලැබුණා නම් ශ්‍රවණය කරා නම් ඒ ධර්මයේ අනුගමනය නිතර හිතන්න පටන් ගත්තා නම් ලෝකයේ ආදීනවත් ආස්වාදයන්ගේ මායා මුලාවක ස්වභාවයත් ඒවට බැඳෙන විදී තිබෙන ලෝභ හිත්වල ස්වභාවයත් මෙහෙම දකින්න දකින්න ඒකේ ආදීනව දකින්නකොට ඡන්ද රාගී ઈચ્છාව පහ වෙලා යනවා. කරක් වෙන අඩු වෙලා යන්නේ ධර්මාභෝධයෙන් නිසා අනුසයත් එක්ක බිඳගෙන බිඳගෙන යනවා. ඒතර යන මාර්ගය වැඩෙනවා. ආර්ය මාර්ගය වැඩෙනවා. එහෙම වෙලා තමයි ආර්ය මාර්ගයේ උපරිම මුදුන් පෙත්තට සෝවාන් මාර්ගය උපරිම මුදුන් පෙත්තට ගියමුවතක තමයි කොයි මොතර හොවන් ඵලයේ කියන තත්ත්වයටපත් වෙන අවස්ථාවක් කියන. මාත්‍රයක් හරි ප්‍රඥාවෙන් වැළුණා නම් ඒක ආපහු යන්නේ නැහැ. ඒක ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. ශ්‍රවණය කරපු ධර්මයට අනුකූලව මෙනෙහි කළ යුතුයි. ඒ ටික කරනකොට තමයි ආරි මාර්ගය වැඩි. වැඩිනකොට අනුසයත් එක්ක මිදගෙන යනවා. ඒ මාත්‍රයේ තියෙන බුද්ධාම කළ මිසක් වෙන ලෝකෙ කිසිම බාහිර කිසිම ආගමක හෝ කිසිම ධර්ම හතාවක හෝ ඒ ටික නැහැ. ඔකයි තියෙන බුද්ධාත්මයේ ශ්‍රේෂ්ඨත්වය. ඒ මොහොතේ ඉඳලාගෙන ඔබ තේරුම් ගන්න ඕනේ.